සිනමාවේ අපි නොදුටු මානයක් පිළිබඳව කතා බහ කරන නොදුටු සිනමාව විශේෂංගයේ නත්පි. සිනමාවේ නොදුටු මානයක් පිළිබඳව කතා බහ කරන නොදුටු සිනමාව විශේෂංගෙන් අද අපි සූදානම් වන්නේ ශ්‍රී ලාංකික සිනමා නිර්මාණයක් පිළිබඳව කතා බහ කරන්නට. මේ සිනමා නිර්මාණය පිළිබඳව මේ වන විට ශ්‍රී ලංකාවේ යම්කිසි ආකාරයක කතා බහක් ඇතිව තිබෙනවා. මාලක දේවප්‍රිය විසින් අධ්‍යක්ෂණය කළ බහුචිතවාදියා කියන සිනමා නිර්මාණය පිළිබඳව අපි කතා බහ කරන්නේ. විශේෂයෙන්ම මේ සිනමා නිර්මාණයට මූලික වන තේමාව, මේ සිනමා නිර්මාණයේ ඇති කලාත්මක වටිනාකම හේතුවෙන් අපි මේ සිනමා නිර්මාණය පිළිබඳව කතා බහ කරන්නට තීරණය කළා. අපි අද නොදුටු සිනමාව විශේෂාංගයට සම්බන්ධ කරගන්නවා සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා මාලක දේවප්‍රිය, ඒ වගේම සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ. අපි මේ කතා බහ ආරම්භ කරන්නට සූදානම් බහුජිතවාදී සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා මාලක දේවප්‍රිය සමගින්. මාලක, පළමුවෙන්ම අපි ඔබව ආයුබෝවන් කියලා මේ විශේෂාංගයට පිළිගන්නවා.
ආයුබෝවන්.
මාලක, අපි මේ චිත්‍රපටය පිළිබඳව සවිස්තර කරුණු කාරණා කතා බහ කරන්නට පෙර ඔබගෙන් දැනගන්නට කැමති මේ සිනමා නිර්මාණයට, මේ සිනමා නිර්මාණය බිහි කරන්නට ඔබට හේතුපාදක වන වටපිටාව පිළිබඳව තොරතුරු.
ඇත්තටම කන්ටෙම්පරරි ආර්ට්ස් තමයි ඇත්තටම ආටිස් කෙනෙක් කළ යුත්තේ කියන අදහසක මම ඉන්නවා. ඒ කියන්නේ අපිට ආර්ට් කරන්න පුළුවන් ක්‍රමවේද ගොඩක් තියෙනවා. අපිට පුළුවන් අතීතය පදනම් කරගෙන කරන්න, එහෙම නැත්නම් අනාගතය සම්බන්ධව වැඩ කරන්න. මගේ සියලුම නිර්මාණවලට මම උත්සාහ කරනවා මේ සමකාලීන ජීවිතයේ ස්වභාවය සම්බන්ධව, එහි තියෙන අර්බුදයන්, ප්‍රශ්න, මේවත් එක්ක සමපාත වෙලා මේවා විග්‍රහ කරමින් කරන ප්‍රකාශනයක් විදිහට නිර්මාණ කරන යෙදෙනදී මම කරපු සෙසු වැඩවලටත් මම පාදක කරගෙන තියෙන්නේ බොහොම කන්ටෙම්පරරි ඉෂුස්. ඉතින් ඒ නිසා තමයි මේ මම ඇත්තටම කන්ටෙම්පරරි තේමාවක් පාදක කරගත්තු මේ බහුචිතවාදියා කියන චිත්‍රපටය නිර්මාණය කළේ.
විශේෂයෙන්ම මේ සිනමා නිර්මාණය අවසන් නිර්මාණයක් විදියට සිනමා ශාලාවට, එහෙමත් නැත්නම් මේ මහජනය අතරට ගෙන යද්දී ඔබ නිර්මාණකරුවෙක් විදියට මුහුණ දුන්නු අභියෝග මොනවද? මේකේ තිර රචනයේ ඉඳලා අවසාන නිෂ්පාදනය දක්වා ගත්තහම ඔබ ශ්‍රී ලංකාව තුල සිටින සිනමාකරුවෙක් විදියට ඔබ මුහුණ දුන්නු අභියෝග මොනවද?
ඔහොම කැමති ඒක ටිකක් විස්තරාත්මකව කියන්න. අතරම මේ තිර රචනය මම ලිව්වේ මීට අවුරුදු 10කට විතර කාලයේදී, මම ජර්මනියේ ගත කරපු කාලයේදී. ඉතින් ඒකට මම මුලින්මම නිෂ්පාදකයෙක් හෙව්වා. ඉතින් අතරම ඒ නිෂ්පාදකයා මුලින්ම හොයාගන්න මට ඒ කාලේ යම්කිසි උදව්වක් කරා. ජීවතුන් අතර හිටපු තිස්සා බේසේකර, තිස්සගේ තින සම්බන්ධයක් උඩ තමයි නිෂ්පාදකය හොයාගත්තේ. ඉතින් නිෂ්පාදකයා මේ චිත්‍රපටිය ඇත්තටම 2012 තමයි ඇත්තටම ඔහු නිර්මාණය කරන්නට මට මුදල් ප්‍රතිපාදන ලබා දුන්නේ. අපි 2012 මුල් කාලයේදීම මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කළා. අපි සාමාන්‍යයෙන් කියන ෆස්ට් කට් එක කියලා එකක් කළා. නමුත් මෙහි පසු නිෂ්පාදන කටයුතු කරන්න ඔහුගේ උනන්දුවක් දැක්වුවේ නැහැ. මොකද මොහු මේ වැඩේ කරේ නැහැ. ඒ නිසා චිත්‍රපට සමාගමෙන් ඇත්තටම මගේ චිත්‍රපටිය මම මිලදී අරගෙන තමයි මේ චිත්‍රපටිය නැවත වැඩ කටයුතු ඉවර කරේ. දැන් මේක නිෂ්පාදකයා සංජය මමමයි. ඉතින් ඊට පස්සේ දැන් නිෂ්පාදනය කළ ඉවරයි. දැන් ඇත්තටම චිත්‍රපට ප්‍රදර්ශනයේ තියෙනවා ලංකාවේ ඇත්තේ මාපියාව. ඒ කියන්නේ හරියට වෙනත් බිස්නස් වල තියෙන මාෆියා වගේ තමයි. ඒ කියන්නේ පහුගිය කාලේ මාෆියාවේ ස්වභාවය ඇත්තටම මම අත්‍යන්ත ආචාර්ය ධර්මසේන පතිරාජගේ ස්වරූප චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේදී අපි පිරිසක් ඔහුට සහාය දැක්කෝ. ඒ කියන්නේ සිනමා හාල් වලට ගිහිල්ලා මේ පිටපත් කොපි කරලා ලබා දීලා. එතකොට අද සිනමා ශාලා හිමිකරුවෝ තමයි තීරණය කරලා කියන්නේ නිර්මාණකරුවන්ට ඕගොල්ලෝ මොන වගේ කුදුද කරන්න ඕන කියලා. ඒක ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම ප්‍රශ්නයක්. ඒගොල්ලෝ කියනවා මේ මිනිස්සු බලන චිත්‍රපටි කරන්න කියලා. එතකොට මොන නිර්ණායකයෙන්ද මේ වැඩ කරන්න වෙන්නේ කියන්නේ. අතොත් එහෙම ලෝකේ සංජය තියෙනවා හැම වෙලේම ආටිස් කෙනෙක් වැඩ කරන්නේ මේ සබන් ගැටයක් හදනවා, එහෙම නැත්නම් ටූත් පේස්ට් හදනවා, එහෙම නැත්නම් බිස්කට් හදනවා වගේ මේ විකුණන්න හදන භාණ්ඩ විදිහට නේ වැඩ කරන්නේ. ආටිස් කෙනෙක් ඉස්සෙල්ලාම වැඩ කරන්නේ අංකයටම එකටම ආර්ට් එක. ඕනෑම නිර්මාණයක් පසුව තමයි ඒක විකුණ ගන්න පුළුවන් වෙන්නේ. ඉස්සෙල්ලාම ආර්ට් එක කරන්න. මම විශ්වාස කරනවා ඕනෑම කලාකෘතියක් මාකටිං ප්‍රොසෙස් එකක් ඇතුලේ, කියන්නේ වෙළඳ උපක්‍රමයක් ඇතුලේ මිනිස්සු අතරට යවන්න පුළුවන්. එතකොට දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ අද ලංකාවේ සිනමාව සම්බන්ධව තීරණ ගන්න කිසිම ආයතනයකින් මේ සම්බන්ධව අවධානයක් යොමු කරන්නේ නැහැ, ප්‍රතිපත්ති සකසන්නේ නැහැ. ඒ කියන්නේ වෙළඳ පොළට අනුව බඩු හදන්න කියන තර්කණය තමයි මේ අපිට ලබා දෙන්න. මං අර බොහෝ වෙලාවට උපහාසෙනුත් කියනවා අද සිනමා වෙනුවට අපිට කරන්න වෙලා තියෙන්නේ සිනහාව කියලා. ඒ කියන්නේ මේ මිනිස්සු බලන දේවල් හදන්නේ කියලා මං හිතන්නේ පහුගිය කාලයකදී අපි ආචාර්ය පතිරාජට පවා සමාජ කතිකාවෙන් කියන්නේ නිෂ්පාදකයන් තුලින් අරගෙන ආවා මේවා බලන්නේ නැහැ. මං අහන ප්‍රශ්නේ තමයි යම් කිසි පර්යේෂණයක් කරලාද නැත්නම් සමීක්ෂණයක් කරලාද මේ දේවල් කියන්නේ? එහෙමනම් අපිට පුළුවන් පිළිගන්න. ඒක තනිකරම මේ වාණිජවාදී මාෆියාවට අහු වෙලා තියෙන ඉතින් මේක ගොඩ ගැනීම කියලා කියන්නේ ඇත්තටම රජයකට තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. මේ මැදිහත් වීමෙන් සම්පූර්ණයෙන්ම මේ වෙනකොට රජය අයින් වෙලා තියෙනවා. ඒ නිසා වැඩේ තියෙන්නේ අපි විදිහට මං විතරක් නෙමෙයි මේ කාලේ චිත්‍රපටි පළමු චිත්‍රපටි කරුවෝ විදිහට ඉන්නවා මලිත් හැගොඩ, ප්‍රියන්ත කළුආරච්චි, උදාරබේ සුන්දර, මෙකී නොකී විශාල පිරිසක් ඉන්නවා චිත්‍රපටි හදාගෙන මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කරගන්නේ කොහොමද කියන එක ගැන තරකණයක් නොගා ගන්න බැරුවයි. මේක තමයි ඇත්තම ගත්තොත් එහෙම ලංකාවේ සිනමාව සම්බන්ධව දැවෙන ගැටලුව. කියන්නේ චිත්‍රපටි ප්‍රදර්ශනය කරගන්න තියෙන විධික්‍රමය මොකක්ද? ඒකට ඒ සඳහා තියෙන නියාමනය මොකක්ද? එහෙම කිසිම නියාමනයක්, සහයෝගයක්, විධික්‍රමයක් නැතුව තමයි මේ සමකාලීනව ඉන්න සියලුම සිනමාකරුවෝ පත් වෙලා ඉන්නේ.
මාලක, දැන් ඔබ මේ චිත්‍රපටයේදී භාවිතා කරලා තියෙන අපි හිතනවා අපි කියනවා මේ අපි සිනමටෝග්‍රැෆි කියලා කියන්නේ අපි සිනමාත්මක භාෂාව, ඒ වගේම ඔබ මේ චිත්‍රපටයට නළු නිළියන් තෝරා ගැනීමේදී ඔබ අනුගමනය කරන ලද කරුණුකාරණා, අපි මේ කරුණු කාරණා ගැනත් ඔබගෙන් දැනගන්න කැමතියි. මා එකවරක් මා දැක්ක විචාරකෙක් තරමක් ඉහලින් කතා කරනවා මේ චිත්‍රපටය තුළ ඔබ භාවිතා කර ඇති සිනමාත්මක භාෂාව සම්බන්ධයෙන්. අධ්‍යක්ෂකවරයා විදියට මේ සම්බන්ධයෙන් ඔබගේ මතය මොකද්ද?
ඇත්තටම මම සිනමා ඡායාර උපකරණය පෙර ආපු මම පෞද්ගලිකව අධ්‍යක්ෂකවරයෙක් විදිහට බහුවිධ ශ්‍රේෂ්ඨ ගණනාවක් එක්ක අත්දැකීම් තියෙනවා මතකයි. අතත් එහෙම වේදිකා නාට්‍ය, ගුවන් විදුලි නාට්‍ය, ඡායාරූපකරණය, ඒ වගේම වීඩියෝ ආර්ට්, මේ වගේ ශ්‍රේෂ්ඨ ගණනාවක ඇත්තටම මම වැඩ කළා තියෙනවා පරාසයක. ඉතින් ඒ නිසා ඇත්ත වශයෙන්ම මට ඕන උනේ තියෙන ජීවිතය ග්‍රහණය කර ගැනීමේ යම්කිසි විධික්‍රමයක් හොයාගන්නයි. ඒ නිසා මමත් මගේ සිනමටෝග්‍රාෆර්, සිනමාචාරූප ශිල්පි චින්තක සෝමකීර්තිත් අතරේ අවුරුදු දෙකක් විතර පුරා අපි අතරේ ලොකු සංවාදයක් පැවතුනා. කොහොමද මගේ චිත්‍රපටයේ සිනමා ඡායාරූපකරණය කරන්නේ සම්බන්ධ නිසා බොහෝ වෙලාවට අපි සංස්කරණමේ මොන්ටාජ් නැත්තම් වෙනත් සංස්කරණමේ හරඹ පාවිච්චි කරගෙන නැහැ. මොකද අපිට අද පුළුවන් තීරණ ඩිජිටල් සංස්කෘතිය ඔස්සේ ඕනෑම දෙයක් කරන්න රූපවලට. කියන්නේ කර නොහැකි දෙයක් නැහැ. අපිට අවශ්‍ය විදිහට අවශ්‍ය දේවල් පමණයි ඇත්තටම අපි පාවිච්චි කළේ. එක පැත්තකින් ගත්තොත් එහෙම මම වේදිකාවෙන් ගත්ත ලොකු අත්දැකීම් ගොඩක් තියෙනවා. මොකද වේදිකා නාට්‍ය කිහිපයකුත් මම පාසල් කාලයේත් ඊට පස්සේ විශ්වවිද්‍යාලෙ ඉන්න කාලයේත් මම අධ්‍යක්ෂණය කළා තියෙනවා. එතකොට වේදිකාවෙන් ගත් විශේෂයෙන්ම හැරල් පින්ට වගේ වේදිකා නාට්‍ය කරුවෙක් බොහෝ වෙලාවට පාවිච්චි කරනවා නිහඬතාවය සහ විරාමය කියන එක. ඒ කියන්නේ ඒ නිහඬතාවය සහ විරාමය තුළ තමයි ඇත්තටම යම්කිසි සිද්ධියක තියෙන ආතතිය නැත්තම් ඒක තියෙන තත්වය මවාපාන්නේ. ඒකත් මම යම් විදිහකට මගේ සිනමා කෘතියේ තරගෙන ආවා. මොකද මගේ සිනමා කෘතිය ඇතුලේ ඔබට පෙනේවි බොහෝ වෙලාවට විරාමයක් තියෙනවා, නිහඬතාවයක් තියෙනවා. ඊට පස්සේ මම වීඩියෝ ආර්ටිස් කෙනෙක් විදිහට මට ලැබපු අත්දැකීම් ගණනාවක් තියෙනවා. එවැනි දේවලින් ලබාගත්ත ආඛ්‍යානෙත් මම පාවිච්චි කරා. ඒ වගේම නළුලියන් තෝරා ගැනීමේදීත් මම ඇත්තටම මගේ සියලුම රංග ශිල්පීන්ව තෝරාගත්තේ රංගපාන අය නෙමෙයි, රංග නොපා ඉන්නයි. මට අවශ්‍ය වුණේ චිත්‍රපටයක් රංගපාන නෙමෙයි, ජීවිතය සම්බන්ධව යම් කිසි විදිහකට යථාර්ථයක් ප්‍රකාශනය කරන විදිහට හැසිරෙන්නයි. නිසා මම දැන් කලණ වගේ නළුවෙක් තෝරාගත්තේ කලණ ගුණසේකරව නළුවෝ 17ක් විතර ඒකෝලන් අපි කියන්නේ තිර පරීක්ෂණයක් කළා, ස්කින් ටෙස්ට් එකක් තියලා. අනිත් අයත් එහෙමයි. ඒ අයගේ තියෙන රංගනමේ හැකියාව මම පාවිච්චි කරා චිත්‍රපටය ඇතුලේ යම් කිසි විදිහකට තාත්වික විදිහකට. මගේ සිනමා කෘතිය ඇතුලේ අධිරංගණයක් නැහැ. ඉතින් මෙවැනි ආඛ්‍යානයක් තමයි මගේ චිත්‍රපටය පුරාම තියෙන්නේ. රූපමය වශයෙන් ගත්තත්, සංස්කරණමය වශයෙන් ගත්තත්, කලා අධ්‍යක්ෂණය ගත්තත්, සෙලුම රංගපෑම ගත්තත් මේ හැම දෙයක්ම පුළුවන් වෙන්නේ දැක ගන්න මේ වගේ ආඛ්‍යානයක් තමයි.
විශේෂෙන්ම දැන් අපි මේ චිත්‍රපටය තිරගතවීම කියන කාරණයට ආවොත් මාලක දැන් විශේෂෙන්ම මේ කතාබහට සවන් දෙන අසන්නන්ට තියෙන ගැටලුවක් වෙනට පුළුවන් මේ චිත්‍රපටය දැකබලා ගන්නට අවස්ථාව උදා වෙන්නේ කවද්ද කියන කාරණය විශේෂෙන්ම ශ්‍රී ලංකාව තුල මෙය තිරගත කරන්නට බලාපොරොත්තු වෙන කාලවකවානු මොනවද දැන් අපි දන්නවා ඔස්ට්‍රේලියාව වගේ රටවල් වල නම් අපිට නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාවේ සමහරක් වෙලාවට චිත්‍රපටය තිරගතවීමට පෙර අපිට ඔස්ට්‍රේලියාව වගේ රටවල් වලට දැකබලා ගන්නට අවස්ථාව ලැබෙනවා කොහොමද මේ චිත්‍රපටය තිරගත වීමට නියමිත වෙලා තියෙන්නේ මේ ජනතාවට ප්‍රේක්ෂකයාට දැක බලා ගැනීමට අවස්ථාව උදා වෙන්නේ කොහොමද මාලක ඒ පිළිබඳව සඳහන් කළොත්
ඔව් දැන් මම ඇත්තටම මේ අවුරුද්දේ කොහොම හරි පෙන්නනවායි කියන අභිමතාර්ථයෙන් වැඩ කටයුතු ගොඩක් කරගෙන යනවා දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ මම කලිනුත් කිව්වා වගේ චිත්‍රපටයේ නිෂ්පාදකයාත් මම බවට පත් වෙලා තියෙනවා මොකද චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරලා කිරීම කළ කියන්නේ වෙනම යාන්ත්‍රණයක් එතකොට ඒකට සල්ලි අවශ්‍යයි ප්‍රචාරණයට සල්ලි අවශ්‍යයි මම හිතන්නේ අවම වශයෙන් තව ලක්ෂ 20ක්වත් හොයා ගන්න ඕනේ. දැන් මේ ලක්ෂ 20ක් විතර හොයා ගැනීමේ විධික්‍රමයක් ඉදිරිපත් කරමින් තමයි මම මේ ඉන්නේ මේ වෙලාවේ. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම චිත්‍රපටිය විදේශ උල්වල වලට දවමින් ඉන්නේ. නිෂ්පාදකයක් මම නිසා ඉතින් ඒ ආර්ථික අර්බුදය කියන එක අනිවාර්යයෙන්ම බලපානවා. කෙසේ නමුත් මේ දැන් මේ චිත්‍රපටිය දැන් මට අවශ්‍ය නැහැ මේක මේ ජාත්‍යන්තරය විතරක් පෙන්වලා එහෙම නැත්තම් චිත්‍රපට ඔල්ලවල් කීපයක ප්‍රදර්ශනය කරලා අර ලාච්චු දාගෙන ලොක් කරගෙන ඉන්න මම චිත්‍රපටියක් කළා අය නැත්තම් කියලා සම්මානයක් හම්ුණාය නැත්තම් වෙනැගීමක් හම්ුණාය කියන එක මගේ වැඩ ඇත්තරම තියෙන්නේ ජනතාවත් එක්ක මොකද ජනතාවට නොපෙන්නන කලාවක් ඇත්තරම වැඩක් නැහැ ඒ නිසා ජනතාවට කොහොම හරි මේ චිත්‍රපටිය තෙන්වීමේ ව්‍යාපෘතියක මම මේ උදේ හවහ මේ නිරන්තරයෙන්ම කල්පනා කරමින් ඒ සඳහා වැඩපිළිවෙල සකසමින් හිතමින් තමයි මේ කාලය ගෙවෙන්නේ. අතරම චිත්‍රපටය පෙන්වන්නේ කොහොමද කියන එක ගැන වැඩ කරමින් තමයි මගේ මේ දෛනික ජීවිතයේ ගෙවෙන්නේ මේ කාලේ.
ඔයා කෙලින්ම මාව බලන්න එන විදියට එන්න. අපි බඳිමු.
මං කියන්නේ අපි බඳිමු.
ඔළුව මඤ්ඤං වේගෙන ඉන්නවද ඔය විකාර ගියවන්නේ? වෙලාවකට මට හිතෙනවා බැංකුවක් කඩන්න.
සමුදින අතරතුර අපි සූදානම් මෙවර නදුරු සිනමා විශේෂාංගයට සම්බන්ධ කරගන්නට සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ භූපති අපි පළමුවෙන්ම ඔබගෙන් දැනගන්නට කැමති මේ සිනමා නිර්මාණයට පාදක වන තේමාව නිසාවෙන් මේ සිනමා නිර්මාණය සුවිශේෂී සිනමා නිර්මාණයක් බවට පත්වනවා විශේෂයෙන්ම අපි පසුගිය වකවානුව තුළ අපි පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ නව සිනමාකරුවන්ගෙන් දකින්න ලැබුණු තේමාවන් වල වෙනස්කමක් සිදුවෙන බව අපි පසුගිය නොදුටු සිනමාව විශේෂාංගවලිනුත් කතාබහ කළා. අපිට ඒ වෙනස මේ සිනමා නිර්මාණය තුළනුත් දකින්නට ලැබෙනවා යම් තරමකට. භූපති ඔබගේ මතය අපි පළමුවෙන්ම දැනගන්නට කැමැති.
ඔව් සංජය ඔබ සලකුණු කරා හරියටම නිවැරදි මම හිතන්නේ. දශකයකටත් අතර තිරගත වෙන්න කාලය ගතව දශකයකට වඩා අඩු කාලයක්. නමුත් ඔබ කිව්වා වගේ දශකයක තෙත් පමණ කාලයක සිට අපි සලකුණු කරොත් අවම වශයෙන් පශ්චාත් යුද සිනමාව කියලා 2009 යුද්ධෙන් පස්සේ සිනමාව කියන එක අපි කතා කරපු සමීර රංගනගේ මොටෝබයිසිකල් චිත්‍රපටියෙන් ඇරඹි මම හිතනවා ශ්‍රී ලංකාවේ තිරගත වීමට નિયમિત චිත්‍රපට ගණනාවක් තියෙනවා ඉතාම නැවුම් තේමාවල් විශේෂයෙන් ගත්තොත් අපි හරියටම සලකුණු කරොත් 90 දශකයේ සම්භාව්‍ය සිනමාව කියන එකේ කේන්ද්‍රීය තේමාව විදිහට තිබ්බේ අපි දන්නවා මායිම් ගම්මාන ආශ්‍රිත ජාතික ප්‍රශ්නය සම්බන්ධ තේමාවන් ප්‍රසන්න විතානගේ සහ හඳගම ඒ වගේම විමුක්ති ජයසුන්දර වගේ අය මූලිකව අන්තිමේදී සංජීව පුෂ්පකුමාර දක්වා අපි ගත්තොත් මෙන්න මේකෙන් පැහැදිලි ඛණ්ඩනයක් ඇවිල්ලා තර්මකට ලංකාවේ නාගරික කේන්ද්‍රීය සහ ධනේශ්වරයේ වෙළඳපළේ ඍජු සම්බන්ධකම් වලට ප්‍රතිවිරෝධතාවලට මූණ දෙන චරිත සහ තේමා මූලික කරගෙන බිහිවන සිනමා කෘති ගණනාවක් අපිට පෙනෙන්නට තියෙනවා. එක පැත්තකින් මේක හරියට එකට එකේ සමානත්වයක් නැති වුණත් සංජය ධර්මසේන පතිරාජගේ අතින් සිද්ධ වුණ විප්ලවයට ආසන්න ආකෘතිමය සමාන්තරත්වයක් උතුලනවා. අපි දන්නවා ධර්මසේන බණ්ඩාරනායකට කලින් ඇත්තම ධර්මසේන පතිරාජ තමයි සිනමාවේ නාගරික ලුම්පන් සමාජ පන්තිය කියන්නේ නගරයේ ජීවත් වන රැකියා විරහිත එහෙම නැත්නම් නිශ්චිත ආර්ථික ස්ථාවරත්වයක් නැති බොහොම බොහිමියන් ජීවිත ගෙවන නිදහස්කාමී සමාජ ලේයරකගෙන සමාජ තලය ගැන ලාංකීය සිනමාවේ පළමු සමාරම්භක සම්නිවාහන කිරීම කරේ. එනේ පති ආමන්ත්‍රණය කරපු සමාජ දේශපාලන ආර්ථික ව්‍යුහය තමා මේ ගොඩක් සිනමාකරුවන් වර්තමානයේ සමකාලීනව ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ගැන ආමන්ත්‍රණය කරන්නේ. මම මෑත කාලේ බලපු මේ අලුත් පරම්පරාවේ චිත්‍රපටි අතරින් මම හිතනවා මගේ කියවීම ඉතාමත්ම දේශපාලනිකව සහ සෞන්දර්යාත්මකව තීරණාත්මකව සහ පරිණතම ප්‍රථම නිර්මාණයක් විදිහට ගන්න පුළුවන් චිත්‍රපටිය මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා කියලා. ඉතින් මම හිතනවා මේකදී දේශ රටේ සමාජී අපි කියනවා උපරි ව්‍යුහයේ සුපර් ස්ට්‍රක්චර් එක මහා සමාජයේ වෙනස වගේම ඒකට ආත්මීය ප්‍රතිචාරය මිනිස්සුන්ගේ මේ සමාජ පන්තියේ මිනිස්සු ආත්මීය ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද කියන එක අතර සම්බන්ධය මාලක දේවප්‍රිය තාම නිර්මාණශීලී ආකාරයකට බහුචිතවාදියා චිත්‍රපටියෙන් අල්ලගෙන තියෙනවා කියලා. මොකද මම හිතන්නේ සිනමාවේ තියෙන වැදගත්කම එකයි සංජය. අපිට දේශපාලනාර්ථිකය ගැන සමාජය ගැන අපි සීරියස්ලි හිතනකොට බරපතල විදිහට හිතනකොට ආර්ථික විද්‍යාව පොතකින් කරන්න බැරි අපිට සමාජ විද්‍යාව සමාජ දේශපාලන විශ්ලේෂණයකින් ගන්න බැරි පරයවලෝකන නැත්තම් අර්ථපද්ධතිය කලාකෘතියකින් දෙන්න පුළුවන් මනුස්ස ජීවිතයක් සම්බන්ධ කරගෙන මනුස්ස ජීවිතයක් හෝ ජීවිත සම්බන්ධ කරගෙන. ඉතින් මම හිතනවා කලාවේ තියෙන වැදගත්කම එකයි ඒක බොහොම ජීවමාන ආකාරයකට දක්ෂ සිනමා කරුවෙකුට මේ මාතෘකාව හසුරවන්න පුළුවන්. මම හිතනවා මේ හැකියාව මාලකගේ පරිගණකපතියක ඉස්සත් කරලා තියෙනවා.
බූපති අපි මේ තේමාව සම්බන්ධයෙන් කතා බහ කරනකොට අපි මෙහිදී කතා බහ කරනවා මේ මාලකගේ බහුචිතවාදියාට පාදක වෙන්නේ කාලීන තේමාවක් කියන කාරණේ. දැන් අපි දැක්කා මීට කාලෙකට ඉස්සෙල්ලා ශ්‍රී ලංකාවේ තරුණ සිනමාකරුවන් විසින් සහ බොහෝ සිනමාකරුවන් විසින් නිර්මාණය කරපු සිනමා නිර්මාණවලට මේ යුද්ධය පාදක වෙන ආකාරය අපි දැක්කා. ඉන් අනතුරු අපි දැක්කා අපි මේ සිනමා විශේෂංගයේ ආරම්භයේදී කතා කළා වගේ මේ රිද්මය යම්කිසි ආකාරයකට කඩා දමමින් මෝටර් බයිසිකල් නිනෝ ලයිව් වැනි චිත්‍රපටි බිහි වෙන ආකාරය. මේ චිත්‍රපටයේ කතාබහට ලක්වන තේමාව කාලීන තේමාවක් කියලා කියන්න හේතුව මොකක්ද? මොකක්ද මේ කාලීන තේමාව?
බයිතාම හොඳ තැනකින් පටන් ගත්ත අපි එක පැහැදිලි කරගත යුතුයි. ඔබ දන්නවා අදවනකට ලෝකෙත් සාමාන්‍යයෙන් දේශපාලන විශේෂඥයන් සහ දාර්ශනිකයන්ගේ ඉඳලා බොහෝ දෙනෙක් කතා කරන අනාගත ලෝකයේ බරපතලම සමාජ අර්බුදයක් බවට පත්වන්න නියමිතක තම සංක්‍රමණික ශ්‍රමය කියන එක. අපි ගත්තොත් මං හිතන්නේ ඔබ ජීවත් වෙන ඕස්ට්‍රේලියාව තමයි කේන්ද්‍රය බවට පත් වෙලා තියෙන්නේ. මෑත විශේෂයෙන්ම දශකයක පමණ කාලය තුළ විශේෂයෙන් ඌන සංවර්ධිත දේශපාලන ආර්ථිකයක් කියන රටවල් වලින් නීති අනුකූලව සහ නීති අනුකූලව නොවන ආකාරයකට ආර්ථික නිදහස පතා සමාජ ආර්ථික නිදහස පතා දැනටමත් ගොඩනංවලා තියෙන කේන්ද්‍රයේ රටවල් වලට ගමන් කිරීමේ සංක්‍රමණය වීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ වගේමයි අනිත් පැත්තෙන් ගත්තම යුද්ධමය වශයෙන් හෝ වෙනම් දේශපාලනික තරණාගත භාවයක් පතාගෙන අපි දන්නවා එක වෙලාවක ලංකාවේ ආර්ථික දේශපාලන තත්ත්වයට වෙනස්ව සිරියාව වගේ රටක මම අපි දන්නවා මුහුදේ දවස් දුරක් වැඩිම ප්‍රමාණයක් හිටපු ඓතිහාසික සිද්ධිය බවට අපි දන්නා සිරියාව සහ තුර්කිය ආශ්‍රිතව ඒ වෙච්ච සිද්ධිය මෑත අවුරුදු දෙක තුනක අපිට අහන්න හම්බ වුණා. එතකොට මේ මයිග්‍රන්ට් ඉෂුව එක කියන එක මම හිතන්නේ සංක්‍රමණික ශ්‍රමය පිළිබඳ සහ දේශපාලනික සංක්‍රමණික ජනතාවක් පිළිබඳව තියෙන ගැටලුව ඉදිරි දශක දෙක හෝ තුන ඇතුළත බරපතල විදිහට මුහුණ දෙන්න වෙනවා කියන එක තමයි දේශපාලන විශේෂඥයන්ගේ සහ දාර්ශනිකයන්ගේ අදහස. මාලකගේ චිත්‍රපටියේ තියෙන කතන්දරේ තමයි ලංකාවේ ලුම්පන් පන්තික තරුණේ සහ ඔහුගේ ජීවිතයට සම්බන්ධ ඔහුගේ රැකියා ස්ථානය ඔහුගේ පෙම්වතිය ඒ වගේම ඔහු ඇසුරු කරන මිතුරන් ආශ්‍රිත කරගෙන තමන්ගේ ජීවිතයේ එකම සිහිනය සහ එකම විශ්වාසය ඒ චිත්‍රපටියේම භාෂාවෙන් කියනනම් මන්නාරමෙන් එහා ඕනම රටකට එහෙම දෙබසක්ම තියෙන චිත්‍රපටියේ මන්නාරමෙන් එහා ඕනම රටකට යන්න ඕනම වැඩක් කරන්න සූදානම් පුද්ගලයෙක් පිළිබඳ කතාවක්. ඉතින් මේක මෙහෙම ඇහුවම එකපාරටම හිතන්න පුළුවන් මේක හරිම සාමාන්‍ය චිත්‍රපටයක් කියලා මම හිතනවා නැහැ. විශේෂයෙන් මේ චිත්‍රපටියේ චරිතය ක්‍රියාත්මක වෙන්නේ ඔහු අර gift transport කරන. අපි දන්නවා ලංකාවෙන් එපිට විශාල ශ්‍රමිකයන් පිරිසක් ජීවත් වෙනවා. අපි දන්න තරමින් ලක්ෂ 4කට එහා ඉන්න මැදපෙරදිග පමණ. එතකොට මේ ශ්‍රමිකයෝ වෙන තෑගි භෝග වගේ දේවල් බෙදා හරින රට තුල බෙදා හරින විවිධ ආයතන තියෙනවා ලංකාවේ. ඒ වගේ ආයතනයක් gift net කියලා නම් කරපු මනං කල්පිත ආයතනයක් විසින් තෑගි බෙදා හරින බෙදෙන්නේගේ චරිතය තමයි මේ ප්‍රධාන චරිතය විසින් රඟපාන්නේ. එතකොට මේ යන අතරේ ඔහු විශාල සම්බන්ධතා ජාලයකට උරුමකම් කියන්නට සමත් වෙනවා. විවිධාකාරයේ පුද්ගලයෝ, විවිධ වයස්වල පුද්ගලයෝ. එතකොට ඒක ඔහුගේ ඉතාම විපරීත ලිංගික සම්බන්ධකම්. ඒ වගේම ඔහුගේ අරමුණ ඉෂ්ටසාධ කරගන්න ඉතාම නරුමවාදී සම්බන්ධකම්. මිනිහෙක්ගේ ජීවිතයේ තියෙන ඛේදජනක තත්ත්වයන් ඕනෑම එකක්. Tamange අරමුණු උදෙසා පාවිච්චි කිරීමේ ඉතාම නරුමවාදී, අපි කියනවා නරුමවාදී දෘෂ්ටිවාදයකට යන පුද්ගලයෙක් බවට මේ අපේ කථානායකයා පත් වෙනවා. ඉතින් මෙතනදී මේ චිත්‍රපටයේ තියෙන ඉතාම වැදගත්ම දේ තමයි එක පැත්තකින් මේක සිද්ධ වෙන්නේ නාගරික අවකාශයක් ඇතුලේ. බාලක සමත් වෙනවා මේ චරිතය කොළඹ නගරයේ වටේ සංක්‍රමණය කරන අතරතුර, ඒ කියන්නේ within concrete. රට ඇතුලේ සංක්‍රමණය කරවන අතරතුර අද ශ්‍රී ලංකාවේ තියෙන සමාජ ප්‍රතිවිරෝධතාවල මූලික දේශපාලන ආර්ථික දේහය විවිධ ව්‍යුහ ඉතාමත්ම සෞන්දර්යාත්මක ආකාරයකට අපිට ඉදිරිපත් කරන්නට විවිධ චරිත හමුවෙනවා. ඒ චරිත එකක්වත් දිගින් දිගට විකාශනය වෙන්නේ නැහැ. මම හිතන්නේ එක පැත්තකින් ඒක ඉතාමත්ම තීරණාත්මකයි කියලා. මොකද අද දවසේ අපි ජීවත් වෙන ඉතාමත්ම සංකීර්ණ දේශපාලන ආර්ථික රටාව ඇතුළේ අපිට විශාල මිනිස්සු ප්‍රමාණයක් ආවා. නමුත් අපිට සිද්ධ වෙන දේ තමයි ඔබ බැලුවත් පූර්ව නූතන හෝ ලංකාවේ අපි ලංකාවේ අර්ථයෙන් ගත්තොත් 1977න් පස්සේ ගෝලීය ආර්ථිකයට විවෘත වෙච්ච ඉන විවෘත ආර්ථිකය කියන දේශපාලන ව්‍යුහය අපිට එන්න කලින් සමාජයේ තිබ්බ මිනිස් සම්බන්ධකම් වල හැඩය නෙමෙයි අපිට දැන් කියන්නේ. මම මේක කියන්නේ මේ Facebook හරි social media ගැන කතන්දරයක්ම නෙමෙයි. අපිට භෞතිකව හම්බෙන මිනිසා වුණත් අපිට ඊටාම ගැඹුරු ආකාරයකට හෝ අපිට දිගින් දිගට දිග්ගැස්සිච්ච සංකීර්ණ සම්බන්ධයකට කියන එකට යාමේ නොහැකියාවකට ඇති වෙලා තියෙනවා. හරියටම කිව්වොත් අපේ ජීවිත අහම්බයන්ගේ ඒ කියන්නේ කොයින්සිඩන්ස් වලින් තීරණය වෙන ජීවිත බවට පත් වෙලා තියෙනවා. මම හිතනවා ඔබ මතක් කරගත්තොත් 1980 දශකයේ පොලන්තේ හිටපු ක්‍රිස්ටොෆ් කිට්ලස්කිගෙන් ආරම්භ වෙච්ච සිනමා තේමාමය ශානරය ගත්තොත් මම හිතනවා එක පැත්තකින් මාලකගේ චිත්‍රපටීය තේමාමය වශයෙන් ඒ ධාරාවට නැකම් කියනවා කියලා මේ අහමු ජීවිත පිළිබඳව සහ විකල්ප ජීවිතයක් පිළිබඳව අපිට අපි හැම වෙලෙම අපි හිතනවා මේකෙන් එළිය ජීවිතයක්. අපි කලිනුත් කතා කරා සංජය මේ වැඩසටහනේදීම අපි ඕනෑම රටකට හෝ වෙන යම් දේශපාලනික ආර්ථික නිදහසක් තියෙන කේන්ද්‍රයකට සංක්‍රමණය වෙන්න හිතනකොට එතන දෘෂ්ටිවාදය වැඩ කරන්නේ කොහොමද කියලා ගත්තොත් අපි ඉතුරු දේවල් සියලු දේවල් සවිඥානිකව ගණනය කරනවා. අපි අපිට ගණනය කරන්න බැරි තා අපි ගණනය කරන්නේ නැති දේ තමයි ඒ අපි මේ පාතබන රටේ හෝ නගරේ අනාගත අවුරුදු 10ක 15ක තමන් ජීවත් වෙන්න තමන්ගේ මේ සියලු දේවල් කැප කරලා අපි ජීවත් වෙන්නේ යන රටේ දේශපාලන අපි කියන එකට සිනාරියෝ එක කියලා. දේශපාලන ආර්ථික අනාගත චිත්‍රය කෙවෙනිද කියලා අපිට ගණන් හදන්න බෑ. ඒක දන්නේ නැතුව තමයි අපි ඇත්තටම එතෙන්ට පාතන්නේ.
දැන් අපි භූපති මේ මාලකගේ බහුචිතවාදියා කියන සිනමා නිර්මාණයේ අනෙකුත් සිනමා නිර්මාණවලින් තරමක් වෙනස් කොට හඳුනා ගන්නා තවත් එක ලක්ෂණයක් තමයි මේ සිනමා නිර්මාණයේ ඇති කලාත්මක වටිනාකම. විශේෂයෙන්ම මේ අපි ගන්නවා මේ සිනමටෝග්‍රැෆි කියන කාරණය ගත්තහම මේ සිනමා නිර්මාණය තුළ එය ඔහු භාවිතා කර ඇති ආකාරය, සංස්කරණය කියන කරුණු කාරණා භාවිතා කර ඇති ආකාරය, මෙය විශේෂයෙන්ම කලාත්මක වටිනාකම ගත්තහම තරමක ඉහළ තලයක තියෙන බව අපි පිළිගත යුතු කාරණයක්. විචාරකෙක් විදිහට ඔබගේ මතය මා දැනගන්නට කැමතියි.
ඔව් සංජය, පැහැදිලිවම මාලකගේ චිත්‍රපටියේ අපි කියනවා විෂුවල් ට්‍රීට්මන්ට් එක දෘශ්‍ය පෙළහැර සහ ඉතුරු දේවලුත් අපි ගත්තොත් හඬපටය, රංගනය, මේ සියලු සෞන්දර්යාත්මක නිර්ණායක කියන එක මම හිතනවා සංජය අපි කතා කරනවා තියඩෝ ඇඩෝනෝ වගේ දාර්ශනිකයෙක් හරහා පොලිටික්ස් ඔෆ් ඊස්තටික් සෞන්දර්යයට තියෙනවා දේශපාලනය. අපි කලිනුත් කතා කරලා තියෙනවා සෞන්දර්යයට තියෙනවා වට්ටෝරු, සෞන්දර්යයට තියෙනවා වෙන යම් බලව්‍යුහ, සෞන්දර්යාත්මක බලව්‍යුහ, මෙන්න මේ වගේ දේවල්. මෙහෙම දේවල් අපි මෑත කාලිනුම ලංකාවේ සහ වෙන යම් රටවල දේවල් සලකලා බලපුවම මම හිතනවා මාලක සමත් වෙලා තියෙනවායි කියලා ඉතාමත්ම දක්ෂ ආකාරයකට මේ සෞන්දර්යාත්මක බලව්‍යුහ යම් ආකාරයකට බිඳින්න. අනිවාර්යයෙන්ම අපි එක බින්දම නැවත වරක් අලුත් තව බලව්‍යුහයක් තමයි හැදෙන්නේ. මම හිතනවා මේ ඛණ්ඩනය වැදගත්. මොකද අපි ඒකේ ඛණ්ඩනය වැදගත් කියලා කියන්නේ මම මේක අනිවාර්යයක් විදිහට දකින්නේ නැහැ. නමුත් ඛණ්ඩනය වැදගත් වෙන්නේ අපි අලුත් දෙයක් කියන්න යනකොට. අපි අලුත් දෙයක් කියන්න යනකොට අපි සෞන්දර්යාත්මක හැදෑරීමක් නැත්තම් අපිට සෞන්දර්යාත්මක පරිචයක් නැත්තම් ඒ සෞන්දර්යාත්මක ගුණාංග හැදුනේ කුමන දෙයක් ප්‍රකාශ කිරීම උදෙසාද කියන එක ගැන උදාහරණයක් විදිහට අපි ගත්තොත් වසන්ත ඔබේසේකර වගේ සිනමා කරුවෙක් කරපු දෙයක් තමයි එක කාලෙක හඬපටය සහ රූපය අතර තියෙන අන්තර් සම්බන්ධය කැඩුවකු. මොකද ඔහු කියන්නේ යන අදහස් පද්ධතිය ඔහුට මේ දෙකේ යථාර්ථවාදී ගුණයක් කියාගෙන කියන්න බැරි නිසා ඔහුට කෙටි වේලාවකින් ඊට වඩා ගොඩක් දේවල් කියලා ඉවර කරන්න පුළුවන් අර ව්‍යුහයක. මම හිතනවා මෙන්න මේ ආකාරයේ රැඩිකල් ව්‍යුහයක්ම නොවුනට ඉතාමත්ම ගැඹුරු ආකාරයකට මාලක දේවප්‍රිය තමන්ගේ චිත්‍රපටියේදී සෞන්දර්යාත්මක ඛණ්ඩනයක් කරන එක ප්‍රධානම දේ කරන්නේ. මම හිතන්නේ සිනමා චාරූපකරණයේදී සිනමා චාරූපකරණයේ ඔහු නගරය කොළඹ නගරය රූගත කරන විදිය ඉතාමත්ම නිර්මාණශීලී. එක පැත්තකින් අපි දකිනවා කොළඹ නගරයේ පැරණි ගොඩනැගිලි මේ වන විට විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආර්ථික ව්‍යාපෘතියත් එක්ක ඔවුන් දැන් පාලනයේ නොහිටියත් ඔහුගෙන් ආරම්භ වෙච්ච නාගරික සැලසුම් අධිකාරියෙන් බලවිහුවෙන් පටන් ගත්ත දේශපාලන ආර්ථිකයේ සංක්‍රාන්තිය මාලක ඉතාමත්ම නිර්මාණශීලී ආකාරයකට හසු කරගෙන තියෙනවා. අපි කොයිතරම් මේ නගරේ එක සමාජ පන්තියක් පිටුවහල් කරලා ඒ සමාජ පන්තිය මේ තම නගරේ ජීවත් වෙන්නේ නැහැ මධ්‍යම පන්තික දැක්ම උදෙසා නිර්මාණය කරන්න ගියාට නැවත නැවත කොහේ හරි අස්සක මුල්ලක මේ සමාජ පන්තිය ප්‍රතිව්‍යුහගත වෙන විදිහ ඒක විෂුවලිම ඔහු අල්ලගන්නට සමත් වෙලා තියෙනවා. එකම රූපය ඇතුලේ මේ ඩයලෙක්ටික් එක තියාගෙන ඊටත් එහා ගියොත් අපි සාම්ප්‍රදායික සිනමා චාරූපකරණයේ තියෙන අපි දන්නවා ෆෝග්‍රවුන්ඩ් එකයි බෑග්ග්‍රවුන්ඩ් එකයි හපලා අපි අර්ථයක් ගන්න. පෙරබිම සහ පසුබිම. මෙන්න මේක අතෑරලා ඔහු පෙරබිම සහ පසුබිම අතර අවකාශී තලයක් නිර්මාණය කරනවා. මම හිතන්නේ මේක අසාධාරණයි මම දිගට විස්තර කරන එක. චිත්‍රපටිය බලලා නැති නිසා මම මේ තේමාව විතරක් දැන සලකුණු කරන්න. අනිත් පැත්තෙන් විශේෂයෙන් රංගනය පැත්තෙන් ගත්තත් ඉතාමත්ම නැවුම් සහ ඉතාමත්ම සමකාලීන. අපි මේ අද දවසේ ජීවත් වෙන භාෂාව සහ විශේෂයෙන් බොඩි ලැන්ග්වේජ් එක දේහ භාෂාවක් මේ චිත්‍රපටියට ගලපවන්න මාලක සහෝගේ කණ්ඩායම නිර්මාචාර්ය ශිල්පියා රංගන ශිල්පීන් කියලාම එක හා සමානව සමත් වෙලා තියෙනවා.
භූපති දැන් මේ චිත්‍රපටය සම්බන්ධයෙන් අපි මාලකත් එක්ක කතා බහ කරනකොට ඔහු මතු කරපු එක කාරණයකට මා ඔබ මේ කියපු කරුණු කාරණා සමගින් යොමු වෙනට සූදානම්. මොහු කියනවා මේ චිත්‍රපටය නිර්මාණය කරනේදී ඔහු පුළුවන් තරම් උත්සාහ කළා කියලා තාත්වික වෙන. විශේෂයෙන්ම දැන් අපි සිනමා රූපකරණය සංස්කරණය මේ කාරණාවලදී අපි මේ සාමාන්‍ය භාෂාවෙන් කියනවනම් මේ තාක්ෂණික ජිමික්ස් භාවිතා කරන්නේ නැතුව පුළුවන් තරම් තාත්වික වෙන්න උත්සාහ කරා කියන කාරණය තමයි ඔහු මෙහිදී සඳහන් කළේ. ඔබගේ මතය මොකද්ද? ඔබ සිනමා නිර්මාණය බලනකොට ඔබට මේ කාරණය තේරුණාද?
ඔව් මම සාමාන්‍යයෙන් සංජය මම කත්‍රූගේ අපි විචාරකයෝ විදිහට අපි රෝලන්ඩ් බාත්ස්ගෙන් පස්සේ ගුරුකුලයකට අහිති විචාරකයන් විදිහට අපි කත්‍රූගේ මතය එක්ක අපි වැඩි උනන්දු වෙන්නේ නැහැ කත්‍රූ මොකක්ද මේකේ සම්බන්ධයෙන් කියන්නේ කියලා. නමුත් ඕක අදහසක් විදිහට ගත්තොත් මම හිතනවා ඒ අදහස හරි කියලා. ඒ කියන්නේ ඒක ඉෂ්ට සිද්ධ වුණාද නැද්ද කියන එක නෙමෙයි. මම හිතනවා ඒ උත්සාහය තියෙන්න ඕනේ චිත්‍රපටයේ කියලා, ඒක සාර්ථකයි කියලා. ඒ වගේම මොකද අපි ගත්තොත් මේ චිත්‍රපටියේ තියෙන වැදගත්ම දේ තමයි නගරයේ අඳුරු අහුමුළු වගේම මේ නගරයෙන් අපිට පෙන්වන ආලෝකය පිළිබඳව. නගරයෙන් අපිට ව්‍යාජ අපි කියනවා පරණ මාක්ස්වාදී භාෂාවෙන් කිව්වොත් ෆෝල්ස් කොන්ෂස්නස්, ව්‍යාජ සංවිඥානිකත්වය. අපිට හැම වෙලේම නගරයේ විසින් ව්‍යාජ අනාගතයක් පෙන්වනවා. ව්‍යාජ අනාගතයක් පෙන්වනවා. ඒ කියන්නේ ඔබට මෙහි පැවැත්මක් තියෙනවා කියලා. මේක තමයි අපි ගත්තොත් දේශපාලනය ඇතුලේ නගරය ඇතුළට සංක්‍රමණය වෙන පහළ පන්ති කියන්නේ මූණ දෙන බරපතලම අර්බුදය. මේක එක්කෙනෙක් දෙන්නෙක් ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය කරන එක්කෙනාගේ දෙන්නගේ කතා ධනාත්මක චින්තනයෙන් හරි මොනවායින් හරි උඩදාලා පෙන්නනවා. අපිට පෙන්වන්නේ නැති එක තමයි කීදාහක් ඒක අතර අනාථ වෙනවාද කියලා. මෙන්න මේ කාරණේදී මම හිතනවා විෂුවල් ට්‍රීට්මන්ට් එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මැදපන්තිකයන් තුල පවා එක පැත්තකින් ආත්මීය අඳුරු පැතිකඩවල්, අනිත් පැත්තෙන් දේශපාලන ආර්ථික අඳුරු පැතිකඩවල්, ඒ වගේම මේ අතරමැද්දට නූතන පශ්චාත් නූතන තාක්ෂණික විප්ලවය, පරිණිවේදන තාක්ෂණික විප්ලවය මොනතරම් සංකීර්ණ ආකාරයකට උඩුදුවලා තියෙනවද කියන එක. උදාහරණයක් විදිහට මේ චිත්‍රපටයේ පුරාවට ඔහු ගැහණු කීප දෙනෙක් එක්කම ලංකාවෙන් එපිට ශ්‍රී ශ්‍රමය වගුරන ගෑනු ළමයි කීප දෙනෙක් එක්කම ඔහුට අනියම් ඊනියා අනියම් සම්බන්ධකම් තියෙනවා. ඔහු මේව පාවිච්චි කරන්නේ ඔහුගේ මේ රට යන සිහිනය සාර්ථක කරගන්න. එතකොට අපිට එක පැත්තකින් යථාර්ථවාදී රූපරාම පෙළක් හම්බෙනවා. ඒ වගේම අපිට වර්චුවල් රියලිටි, ඒ කියන්නේ මේ ස්කයිප් එකෙන් කතා කරන, ඒ වගේම මේ වර්චුවල් රියලිටි එකේ ගනුදෙනු කරන හඬපටයවල් මේවා විශාල පරිමාණයෙන් හම්බ වෙනවා. මම හිතනවා එක පැත්තකින් මනෝලිංගිකවත් අනිත් පැත්තෙන් හඬ කියන එකේ දේශපාලන ආර්ථික පැවැත්ම මේ හඬේ විවිධත්වය සැලකුවම සමකාලීන හඬක් කියලා එකක් අපිට සලකුණු කරන්න පුළුවන් සයිකෝඇනලිටිකලි සහ පොලිටිකල් ඉකොනොමිකලි. මම හිතනවා මෙන්න මේ කාරණේ ගත්තම ඔහුගේ හඬපටේ විවිධත්වයේ බරපතල උදාහරණ ප්‍රමාණයක් අපිට චිත්‍රපටයේ පුරාවට පෙන්වන්න පුළුවන්. ඒක නැවුම් සහ ඒක විසින් කලාත්මක ශ්‍රද්ධාවයක් අපි කියනවා ඊස්තටික් ඔන්ටොලොජි එකක් දරාගෙන ඉන්නවා කියලා තමයි මගේ අදහස.
බොහොම ස්තුතියි භූපතිය මෙවරත් නුදුරු සිනමාව සමගින් එක් වුණාට. ලැබෙන මාසෙදිත් අපි සූදානම් මේ ආකාරයෙන් ඔබ සමගින් එක්ව සිනමා නිර්මාණයක් පිළිබඳව කතා බහ කරන්නට. ඔබට පුළුවන් මෙවර නුදුරු සිනමාව විශේෂාංගය සමගිනුත් පසුගිය නුදුරු සිනමාව විශේෂාංග සමගිනුත් එක්වන්නට අපගේ වෙබ් අඩවිය sbs.com.au/sinhalese අපගේ වෙබ් අඩවිය. ලැබෙන මාසෙදිත් තවත් මෙවන් සිනමා නිර්මාණයක් සමගින් හමු වෙමු.